ඔබ SBS සිංහලේ කුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි සූදානම් වෙමු. එහෙමනම් මේ වෙනකොට ලෝකයේ වටා මොනවද සිදුවෙන්නේ කියන කාරණාව පිළිබඳව දැනගන්න සුපුරුදු පරිදි අපේ සිකුරාදා විශේෂාංගය ලොව වටා විදෙස් විත්ති සමාලෝචනයේ සමගින් විශේෂිත කාරණා කිහිපයක් ඇතුළත් කරමින් මේ සාකච්ඡාවට අදත් සම්බන්ධ වෙනවා අලුත්ම තොරතුරු රැගෙන ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්. සමස්ත ලෝකයේම අවධානය පාකිස්තානයට යොමු වෙනවා. පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන් මැතිවරණ ප්‍රචාරණ රැලියකදී ඔහුට වෙඩිවැදීමක් සිදු වුණා ඊයේ දවසේදී. මේක පිළිබඳව සමස්ත ලෝකයේම මේ වෙනකොට අවධානයට ලක් වෙලා තියෙනවා. අමල්, ටිකක් අපි කතා බහ කරමු. ඉම්රාන් ඛාන්ගේ දැන් තත්ත්වය කොහොමද සහ ඔහුගේ මේ රැලියේ අපේක්ෂිත කරුණු මොනවද වෙලා තිබුණේ කියලා මැතිවරණය සම්බන්ධව?
මේ වෙනකොට ඉම්රාන් ඛාන් ලාහෝර් රෝහලකට ඇතුළත් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒකම ඔහුගේ පාදයට වෙඩි වැදිලයි කියලයි වාර්තා වෙන්නේ. මේ තුවාල එතරම් දරුණු ඒවා නෙවෙයි කියලත් සඳහන් වෙනවා. ඒ එක්කම ඔහුගේ පක්ෂය PTI, එහෙම නැත්නම් පාකිස්තාන් තරකේ ඉන්සාෆ් කියන පක්ෂය ප්‍රකාශ කරලා තියෙනවා මේ වෙඩි තැබීම සිද්ධ වුණාට ඔවුන් ලාහෝර් නගරේ ඉඳලා ඉස්ලාමාබාද් නුවරට ආරම්භ කරපු රථ පෙරහැර, එහෙම නැත්නම් රථ වාහන පාවිච්චි කළා කරන විරෝධතාවය ඉදිරියටම දිගටම කරගෙන යනවායි කියලා. මෙතනදී ඉම්රාන් ඛාන්ගේ පක්ෂය බලාපොරොත්තු වුණේ රජයට බල කරලා ෂණික මහා මැතිවරණයක් ලබා ගැනීමයි. අප්‍රේල් මාසයේදී ඉම්රාන් ඛාන් බලයෙන් පහ වුණා. ඔහුට විරුද්ධව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒ විශ්වාස භංගය පැරදිච්ච නිසා තමයි අප්‍රේල් මාසයේදී ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍යවරයෙන් ඉවත්වන්නට සිද්ධ වුණේ. ඉතින් දැන් මේ අලුතෙන් පත්වලා ඉන්න රජයට බලපෑමක් කරලා ෂණිකව මහා ඡන්දයක් බලාපොරොත්තු වෙන තමයි ඉම්රාන් ඛාන් මේ විදිහට රථ පෙරහැරකින් ලාහෝර් නගරයේ සිට ඉස්ලාමාබාද් නගරයට ගමන් කිරීමට කටයුතු කරලා තියෙන. ඒ යන අතරතුරේදී ප්‍රධාන නගරවල වුණ අතර කරලා ජනතා රැලි අමතමින් තමයි මේ කටයුත්ත කළේ. එවැනි අවස්ථාවකදී තමයි බ්‍රහස්පතින්දා හවස ඔහුට මේ වෙඩි ප්‍රහාරය එල්ල වුණේ. මෙතනදී දෙදෙනෙක් මේ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ වුණයි කියලා වාර්තා වෙනවා. ඒ දෙදෙනාගෙන් එක් අයෙකු වෙඩි තබා ඝාතනය කළා තියෙනවා. අනෙකුත් පුද්ගලයා මේ වෙනකොට පොලිස් අත්අඩංගුවට පත් වුණයි කියලත් වාර්තා වෙනවා. ඉතින් රජය මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවායි කියලා පොරොන්දුවක් දීලා තියෙනවා. නමුත් රට පුරහම මේ වෙනකොට දිල්රුක්ෂි පාකිස්තාන් තරකේ ඉන්සාෆ් කියන මේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය, දේශපාලන පක්ෂය උද්ඝෝෂණ ඇති කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා.
අමල්, මේ විදිහට මේ ඉම්රාන් ඛාන්ව ඝාතනය කරන්නට උත්සාහ කිරීමේ පරමාර්ථය මොකක් වෙන්න ඇතිද? ඒ පිළිබඳව ආරංචියක් තියෙනවද?
මේ වෙනකොට දිල්රුක්ෂි අර අත්අඩංගුවට ගත්ත පුද්ගලයා කරයි කියන පාපොච්චාරණයක් පාකිස්තාන් බලධාරීන් විසින් නිකුත් කළා තියෙනවා. මේ පාපොච්චාරණය ඒ පුද්ගලයා සඳහන් කළා තියෙන්නේ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය මේ රැලිය පවත්වන අවස්ථාවේදී පල්ලියේ යාඥාවන් වලට ජනතාව කැඳවන නිවේදනය යටපත් කරමින් ඉම්රාන් ඛාන්ගේ මේ දේශපාලන රැලියේ සංගීතයේ විකාශනය කියන චෝදනාවක් ඒ පුද්ගලයා කළා තියෙනවා. නමුත් මේක ඇත්තටම එවැනි දෙයක්ද, එහෙම නැත්නම් මේක දේශපාලන වශයෙන් ඉම්රාන් ඛාන්ව ඝාතනය කරන්න, ඔහුගේ ජීවිතයට හානියක් කරන්න කරපු දෙයක්ද කියන එක අපිට නිශ්චිත වශයෙන් දැනගන්න නැහැ. නමුත් රජයේ උත්සාහයක් දරනවා මේ අවස්ථාවේදී මේ ප්‍රහාරයට හේතුව ආගමික අන්තවාදීකුගේ කටයුත්තක් කියලා.
ඒත් එක්කම අමල්, මේ වෙනකොට ටිකක් අවධානයට ලක් වෙලා තියෙනවා මීට කලින් පාකිස්තානයේ, කියන්නේ වසර 15කට විතර කලින් 2017 වසරේදීත් මේ වගේ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝ ඝාතන තතකුත් සිද්ධ වුණා. එහිදී අය ඇත්තටම ඝාතනයට ලක් වුණා. තාමත් මේ බෙනාසීර් බූතෝ ඇත්තටම ඝාතනය වුණේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැනත් ටිකක් යලිත් කතා බහක් ඇති වෙලා තියෙනවා නේද?
ඔව් දිලුක්ෂි, ඒකත් ඇත්තම 2007 වර්ෂයේදී බෙනසීර් බූටෝ මේ විදිහටම දේශපාලන රැලියකට සම්බන්ධ වෙනකොට අයව ඝාතනය වුණා. ඒ ඝාතනය සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳවත් තවමත් හරියටම නිශ්චිතව බලධාරීන්ගෙන් තොරතුරක් ප්‍රකාශ වෙලා නැහැ. අයට වෙඩිවැදීමක් සිද්ධ වුණාද, එහෙමත් නැත්නම් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අය ජීවිතක්ෂයට පත් වුණාද කියන කාරණාව තවමත් තහවුරු කරලා නැහැ. ඒ අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිද්ධ වුණ අවුරුදු 15ක කාන්තාවක් විසින් මේ ප්‍රහාරය එල්ල කළා. නමුත් එතනදී ඇත්තටම අය ජීවිතක්ෂයට පත් වුණේ, අයගේ මරණයට හේතු වුණේ ඒ බෝම්බ ප්‍රහාරයද එහෙමත් නැත්නම් මේ බෝම්බ ප්‍රහාරයට ස්වල්ප මොහොතකට කලින් ඇතිවෙච්ච වෙඩි තැබීමක්ද කියලා. ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මැදිහත් වෙලා මේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා තිබුණා. නමුත් අවසාන නිගමනයක් නැහැ. මෙතනදී ජාත්‍යන්තර වශයෙන් තිබිච්ච එකම නිගමනය තමයි ඇයට නිසි ආරක්ෂාවක් තිබුණා නම් මේ ඝාතනය වළක්වා ගන්නට හැකියාව තිබුණයි කියලා. ඉතින් පාකිස්තාන් බලධාරීන්ට චෝදනාවක් එල්ල වුණා ඇයට අවශ්‍ය ප්‍රමාණයට ආරක්ෂාව සපයපු නැති නිසා එම ඝාතනය සිද්ධ වුණා. නමුත් ඝාතනය සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ අදටත් ඒක අදිරහසක්.
දැන් දේශපාලන වාතාවරණ පිළිබඳව කතාබහ කරද්දී ලෝකයේ තවත් ප්‍රධාන පෙළේ රටවල් දෙකක දේශපාලනික වෙනස්කම් දෙකක් සිදු වුණා. ඒ තමයි බ්‍රසීලයේ සහ ඊශ්‍රායෙල. බ්‍රසීලයේ ජනාධිපති ජායිර් බොල්සනාරෝ පිළිබඳව බොහෝ දිනක් කතා බහ කළා පසුගිය කාලවකවානුවේදී, විශේෂයෙන්ම මේ කොවිඩ් කාලවකවානුවේදී. ඔහුගේ යම් යම් දරදඬු ප්‍රතිපත්ති පිළිබඳව, කොවිඩ් මර්ධනය පිළිබඳව, ඊට අමතරව ඔහුගේ පාලන තන්ත්‍රය පිළිබඳවත් විශේෂිත අවධානයක් තිබුණ ජාත්‍යන්තරව. ඉතින් ඔහු පරාජයට පත් වුණා. හැබැයි ඔහු යන්නත් කැමති නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ. අමල්, මොකක්ද එහි තත්වය, බ්‍රසීලයේ පැත්තේ තත්වය?
ඔව් දිලුක්ෂි, දින දෙකක් යනතුරු බොල්සනාරෝ ජනාධිපතිවරයා තමන්ගේ පරාජය පිළිගැනීමට සූදානම් වුණේ නැහැ. ඔහු තවදුරටත් තනතුරේ රැඳී ඉන්න උත්සාහයක් ගත්ත බවට පෙනෙන්නට තිබුණා. ඔහුගේ පාක්ෂිකයන් රට පුරහම කැරලි ගහමින් විරෝධතාවයක් දක්වමින් මේ මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන තැනට පත් වුණා. මේකට ප්‍රධානම හේතුවක් වුණේ කවුරුත් නොහිතපු විදිහට ලූලා ද සිල්වා, මීට කලින් හිටපු ජනාධිපතිවරයා, මේ මැතිවරණය ජයග්‍රහණය කළ තිබුණා. එතරම් විශාල බහුතරයකින් නෙමෙයි ඔහු ජයග්‍රහණය කළ තිබුණේ. ඒ නිසාවෙම තමයි රට පුරා මේ විදිහට බොල්සනාරෝ ජනාධිපතිවරයාගේ පාක්ෂිකයන් විරෝධතාවයන් දියත් කරලා මේ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වුණේ. ලූලා ද සිල්වා ජනාධිපතිවරයාට 50.9% ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තිබුණා. බොල්සනාරෝ ජනාධිපතිවරයාට 49.1% ප්‍රතිශතයක් තමයි ලැබිලා තිබුණේ. බ්‍රසීලයේ ඡන්ද ඉතිහාසයේ තිබිච්ච අඩුම බහුතරය හැටියට මේක සඳහන් වෙනවා. නමුත් මේ දින දෙකක් ගියාට පස්සේ බොල්සනාරෝ ජනාධිපතිවරයා ඔහු ව්‍යංගයෙන් ප්‍රකාශ කළා තියෙනවා ඔහුගේ පාලන තන්ත්‍රය දැන් අවසන් වෙලයි කියලා. ඒ එක්කම ඔහුගේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් ඔහු කළා තියෙනවා. රට පුරහම ඇති කළ තිබුණු මාර්ග බාධක එක්කම මේ පාරවල් හරස් කළා, ට්‍රක් රථ නතර කළා තිබිච්ච එවැනි කටයුතු වලින් ඉවත් වෙලා නැවතත් මේ මහමාර්ගවල ගමන් කරන්නට හැකි වෙන ආකාරයෙන් තමන්ගේ වාහන ඉවත් කරගන්න කියන ඉල්ලීම බොල්සනාරෝ ජනාධිපතිවරයා මේ වෙනකොට ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් ජනවාරි මාසේ පළවෙනිදා තමයි අලුත් නව ජනාධිපතිවරයා ධූරේ දිවුරුන් දිල වැඩ බාර ගන්න තියෙන්නේ. බොල්සනාරෝ ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක ඍජුවම ලූලා ද සිල්වා අලුතෙන් පත්වච්ච ජනාධිපතිවරයාට ඔහුට සුබ පැතීමක් හෝ ඔහුගේ ජයග්‍රහණය ඍජුවම පිළිගැනීමක් තවමත් සිද්ධ වෙලා නැහැ.
මීළඟ වෙනස සිදුවුණේ ඊශ්‍රායලයේ. ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය පන්දිවිය දරපු බෙන්ජමින් නෙතනියාහු පසුගිය වතාවේදී පරාජයට පත් වුණා. ඔහුට යම් දූෂණ චෝදනාත් එල්ල වෙලා තිබුණා. හැබැයි ඔහු නැවතත් බලයට පැමිණුණා ඊශ්‍රායලයේ පැවති ඡන්දයෙන්. මේ කවුරුත් යන්න සූදානමක් නැති බව තමයි අපිට පේන්නේ. අමල්, දැන් බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයා බොල්සනාරෝත් යන්න අකමැති වුණා. ඒ වගේම නෙතනියාහුත් පරාජය පිළිගන්න අකමැති වුණා. යලිත් බලය පිහිටවා ගන්න ඔහු සෑහෙන උත්සාහයක් දැරුවා. හැබැයි ඔහු සාර්ථක වුණා. ඊශ්‍රායලයේ තිබුණු මැතිවරණ තත්ත්වයේ සහ යලිත් නෙතනියාහුගේ පැමිණීම පිළිබඳව අපි කොහොමද දේශපාලනිකව මේක විග්‍රහ කරගන්නේ?
ඔදුලුක්ෂි, ඊශ්‍රායලයේ තමයි මැද පෙරදිග තියෙන එකම ප්‍රජාතන්ත්‍රවාදී රට හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ඊශ්‍රායලයේ අවුරුදු 4ක් ඇතුළත පැවති 5 වෙනි මහා මැතිවරණය තමයි මේ සතියේදී පැවැත්වුණේ. ඉතින් ඊශ්‍රායලයේ මේ මැතිවරණවලදී බහුතරයක් ඇති පක්ෂයක් ස්ථාවර ආණ්ඩුවක් පත් කරගන්නට ඔවුන් අසමත් වුණා. මේ අවස්ථාවේදී නෙතනියාහු අග්‍රාමාත්‍යවරයා 6 වෙනි වතාවට දැන් ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ ඉතිහාසයේ බැලුවොත් වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධූරයේ දරපු පුද්ගලයා හැටියට දැන් නෙතනියාහු අග්‍රාමාත්‍යවරයා ඉතිහාසයට එකතු වෙනවා. ඒ එක්කම විශවත් සුවිශේෂ කාරණාවක් වන්නේ දිරුක්ෂි, මේ අවස්ථාවේදී දැඩි දක්ෂිණාංශික පක්ෂවල එකමුතුවක් හැටියට තමයි නෙතනියාහු අග්‍රාමාත්‍යවරයා බලයට පත් වෙන්නේ. ඔහුගේ පක්ෂයට බහුතරයක් නැති වුණාට ඔහුගේ ලිකුඩ් පක්ෂයට ආසන 32යි තියෙන්නේ. ආසන 120ක් තියෙන මන්ත්‍රණ සභාවේ ඔහුට ආසන 32යි තියෙන්නේ. දක්ෂිණාංශික යුදෙව් පක්ෂවල එකතුවක් එක්ක තමයි ඔහුට ආසන 64ක සභා ගාණ්ඩුවක් ඇති කරන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඔහුට ප්‍රතිවාදී පක්ෂය දැනට අග්‍රාමාත්‍ය ධුරයේ ඉන්න ලැපිඩ් අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂයට ආසන 51ක් තියෙනවා. ඔහුගේ පක්ෂය තමයි පාර්ලිමේන්තුවේ වැඩිම සංඛ්‍යාවක් ආසන තියෙන පක්ෂය හිටිට පත්වලා තියෙන. නමුත් ඔවුන්ට ආණ්ඩුවක් පිටවන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති නිසා තමයි නෙතන්‍යාහු අග්‍රාමාත්‍යවරට මේ අවස්ථාවේදී 6 වතාවටත් අග්‍රාමාත්‍ය ධුරය ලබා ගන්නට හැකි වෙලා තියෙන්නේ. දැනට ඉන්න ලපිඩ් අග්‍රාමාත්‍යවරයා ඔහු නෙතන්‍යාහුට මේ වෙනකොට සුබපතලා ඔහුගේ පරාජය පිළි අරගෙන ඊශ්‍රායලයේ අලුත් දක්ෂිණාංශික රජයකට පිවිසීම සඳහා දැන් කටයුතු අවසන් කරලා තියෙනවා.
ඉතියෝපියාවට අවධානය යොමු කරන්න කැමති දේශපාලන බල අරගල, ඒ වගේම අවිගත් මේ සන්නද්ධ කණ්ඩායම් සහ රජය අතර පවතින ගැටුම් උත්සන්න වුණා. ටිග්‍රේ කියන මේ සන්නද්ධ කල්ලිය සහ රජයේ හමුදා අතර දැවැන්ත සටන් පැවතීමෙන් හින්දා පුද්ගලින් විශාල සංඛ්‍යාවක් පසුගිය කාලවකවානුවේදී මිය ගියා. මේ ගෙවිල යන සතියේ අතරින් ඉතාමත්ම සුවිශේෂී. ඉතියෝපියාවේ දේශපාලනික තත්ත්වය සහ මේ සන්නද්ධ අරගලවල ක්‍රියාකාරකම් යම් ආකාරයකට මැඩ පවත්වන්නට රජය සූදානම් කියලා අපිට ආරංචි වෙනවා මේ එකඟතාවලට පැමිණීමට කැමැත්ත පළ කිරීමෙන්. මොකක්ද මේ ඉතියෝපියාව තුළ සිදුවෙමින් යන මේ අරගලය?
ඔව් දිලුක්ෂි, දැන් අවුරුදු දෙකක කාලයක් එක දිගටම ඉතියෝපියාවේ විශේෂම මේ ටිග්‍රායි කියන ප්‍රදේශයේ දැඩි යුදමය තත්ත්වයක් පැවතුණා. මේකදී දසදහස් ගණනක් සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙලා තිබුණා. ඉතින් කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවක African Union in South Africa කියන මේ එවනතම් මේ අප්‍රිකානු රටවල් වල එකමුතුවේ සහභාගීත්වයේ ඇතිව සටන් විරාමයක් ආරම්භ කරන්නට කටයුතු කළ තුන. දැන් මේ සටන් විරාමය සාම වැඩපිළිවෙලක් දක්වා වර්ධනය වෙලා මේ සතියේ වෙනකොට ඉතියෝපියාවේ රජයත් මේ Tigray People's Liberation Front එහෙම නැත්නම් TPLF කියන ඒ කැරලිකාර එහෙම බෙදුම්වාදී කණ්ඩායමත් එකතු වෙලා සාම ගිවිසුමකට අත්සන් තැබුවා. මේ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් හැටියට ඒ අවුරුදු දෙකක තිබිච්ච යුද්ධය අවසන් කරන්නට දෙපාර්ශ්වයම කටයුතු කළා කියලා. ඉතින් මේක ඇත්තරම මේ අප්‍රිකානු මහද්වීපයේ හොඳ ප්‍රවෘත්තියක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ වෙනකොට දිගින් දිගටම තිබිච්ච ඒ යුදමය තත්ත්වය දැන් සමනය වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආශිර්වාදයේ ඇතිව අනිකුත් අප්‍රිකානු අසල්වාසි රටවල බැදිහත් වීම මත මේ විදිහට ඒ ඉතියෝපියාවේ සටන් විරාමයක් හැටියට ආරම්භ කරපු ඒ සාම වැඩපිළිවෙල දැන් සාම ගිවිසුමක් දක්වා මේ සතියේදී ඒක වර්ධනය වෙලා දැන් ඉතියෝපියාවට නැවතත් සාමකාමී වාතාවරණයක් ඇතිවීමේ කටයුත්ත දැන් උදා වෙලා තියෙනවා. දිරිදුක්ෂි,
අවාසනාවන්ත සිදුවීම් දෙකක් මේ සතියේ මුලදී වාර්තා වුණා. ඒ පිළිබඳව සමස්ත ලෝකෙම කම්පාවට පත් වුණා. එකක් කොරියාවේ, අනිත් එක ඉන්දියාවේ. කොරියාවේ මේ හැලෝවින් පාටි එකක්, හැලෝවින් සැමරීම සඳහා පවත්වන දවන්ත උත්සවයකදී පුද්ගලින් තෙරපීමකට ලක්වීමෙන් මිය ගියා. ඉතින් මේ සම්බන්ධව දැන් විශාල වශයෙන් ප්‍රවෘත්ති පළවුන් නිසා ඔබත් මේ සම්බන්ධව බොහෝ දුරට දැනුවත් ඇති. එහි අලුත්ම තත්වය පිළිබඳව කරුණාවෙන් දැනගන්න කැමති අම
දිලුක්ෂි, මේ දකුණු කොරියාවේ ඇතිවෙච්ච මරණ සම්බන්ධයෙන් බලපුවහම මෙතනදී දැන් සනාථ කරගෙන තියෙනවා 156 දෙනෙක් ජීවිතක්ෂරපත් වුණයි කියලා. මේ 156 දෙනා අතර ශ්‍රී ලාංකිකයෙකුත් ඉන්නවා, අවුරුදු 27ක තරුණයෙක්, නුවර ප්‍රදේශයෙන් දකුණු කොරියාවට රැකියාව කිරීම සඳහා ගියපු තරුණයෙකුත් මේ තෙරපීමට අහුවෙලා ඔහුත් ජීවිතක්ෂරපත් වුණයි කියලා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් මේ වෙනකොට නිවේදනය කළා තියෙනවා. ඉතින් මේ සිද්ධියේදී පොලිසිය කටයුතු කරපු ආකාරය බොහොම දැඩි ලෙස විවේචනයට ලක් වෙලා තියෙනවා. මේ සිද්ධිය වෙන්න පැය 4කට විතර කලින් ඉඳන් දිගින් දිගටම පොලිසියට ජනතාවගෙන් දුරකථන ඇමතුම් ලැබුණයි කියලා තියෙනවා. ඇත්තටම මේ විශාල තෙරපීම සිදු වෙන්න පැය 4කට කලින් ඉඳන් මේ ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්වන තත්ත්වයක් තිබුණයි කියන කාරණාව පොලිසියට වාර්තා වෙලා තිබුණා. නමුත් ඒ පිළිබඳ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට දකුණු කොරියාව රජය ඒ පොලිසිය කටයුතු කරපු ඉහළ නිලධාරීන් සම්බන්ධිනුත් පරීක්ෂණයක් ආරම්භ කළයි කියලා තමයි දැන් වාර්තා වෙලා තියෙන්නේ.
ඊළඟ ඛේදනීය සිදුවීම වාර්තා වුණේ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයෙන් පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 130කට අධික සංඛ්‍යාවක් මිය ගිහිල්ලා තියෙනවා කියලා දැනට වාර්තා වෙන්නේ. අපිට මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු විදිහට දැනගන්න අවශ්‍යයි අමල්, විශේෂයෙන්ම මේ සම්බන්ධව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද කියලා. මෙවැනි ඛේද වාචිකයකට වගකිව යුත්තේ කවුරුන්ද සහ ඒ සම්බන්ධව මේ වෙනකොට ඉන්දිය රජය මොන වගේ ක්‍රියාමාර්ගයකටද අවතීර්ණ වෙලා තියෙන්නේ?
දිල්රුක්ෂේ, මේ වෙනකොට මේ පාලමේ අලුත් වැඩියා කරන්නට කටයුතු කරපු සමාගමේ නිලධාරීන් සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ 9 දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔවුන්ට සාවද්‍ය මරණ ඇති කළා කියන චෝදනා එල්ල කළා තියෙනවා. ඒ එක්කම මේ පාලමේ අලුත් වැඩියාව කිරීම කරන අවස්ථාවේදී ඒ කටයුත්ත හරියාකාරයෙන් කළේ නැහැයි කියන චෝදනාව මත ඔවුන් තවදුරටත් රඳවාගෙන තියෙනවා. ඊට අමතරව අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වෙච්ච 135 දෙනා අතර ළමුන් 47 දෙනෙක් හිටියයි කියලා. ඉතින් ඉන්දියාවේ මේ විදිහට මෙතන කලිනුත් මෙවැනි දේවල් සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ තරම් විශාල සංඛ්‍යාවක් මේ මිය ගිහිලා තියෙන මේ සිද්ධියේදී නඩත්තු කටයුතු සහ අලුත් වැඩියා කටයුතු කරපු සමාගමට විරුද්ධව දැන් මේ වෙනකොට ඉන්දියන් බලධාරීන් විසින් නීතිමය කටයුතු ආරම්භ කළා තියෙනවා.
අමල්, මම ඉතාමත්ම කෙටියෙන් දැනගන්න කැමතියි මොනවද අලුත්ම තොරතුරු විදිහට අපිට වාර්තා වෙන්නේ කියලා යුක්‍රේන රුසියා ප්‍රශ්නේ සම්බන්ධයෙන්. මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ යුක්‍රේනයේ ධාන්‍ය කළු මුහුද හරහා ප්‍රවාහනය කරන්නට රුසියාවේ කැමැත්ත ලබා ගැනීම පිළිබඳව. මුලින් අකමැති වෙලා පස්සේ රුසියාව කැමැත්ත පළ කළා. මොකක්ද මෙහි යටිපෙළ සිදුවීම් දාමය?
රුසියාවේ නාවික හමුදාවට එරෙහිව ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළයි කියලා චෝදනාවක් ඇති කළා. ඒ චෝදනාවේ ප්‍රතිඵලයක් හැටියට රුසියාව මීට කලින් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකඟතාවයේ ඇතිව යුක්‍රේනයේ ධාන්‍ය පිටරට පැටවීමේ ඒ කටයුත්තෙන් රුසියාව ඉවත් වුණා. ප්‍රශ්නයක් ඇතුළ මුළු ලෝකයේම ආහාර අර්බුදයට හේතුවක් වෙලා තියෙන ප්‍රධාන කාරණාවක් තමයි මේ යුක්‍රේන් යුද්ධය. එතකොට රුසියාව මේ ධාන්‍ය යුක්‍රේනයෙන් අනෙකුත් රටවල්වලට යැවීම වලක්වනව නම් තවදුරටත් මේ ලෝකයේ තියෙන ආහාර ප්‍රශ්නය උග්‍ර වෙනවයි කියන ඒ දැඩි බලපෑමත් එක්ක තමයි පසුව රුසියාව එකඟ වුණේ නැවතත් මේ ධාන්‍ය පිටරට පැටවීමේ ඒ කටයුත්තට සහය දක්වන්න. දින කිහිපයක් රුසියාව මේ කටයුත්තෙන් වෙන් වෙලා හිටියා. ඔවුන්ගේ නාවික හමුදාවට දිගින් දිගටම යුක්‍රේන් ප්‍රහාර එල්ල වෙන එක වැළැක්වීම, එහෙම නැත්නම් ඒකට විරෝධය පෑමක් හැටියට තමයි ඔවුන් මේ ගිවිසුම ඉවත් වුණේ. නමුත් නැවතත් රුසියාව මේ ගිවිසුමට අනුකූලතාවය දක්වලා නැවතත් ඒ යුක්‍රේනයේ ධාන්‍ය පිටරට පැටවීමේ කටයුත්තට සහාය දෙනවයි කියන ප්‍රතිඥාව දීලා තියෙනවා. ඉතින් ඒකත් එක්කලා යම් කිසි විදිහකට මේ ලෝක ආහාර අර්බුදයට විසඳුමක් හැටියට, එහෙම නැත්නම් ඒක පාලනය කිරීමේ කටයුත්තක් හැටියට, සුබ දෙයක් හැටියට මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ මහලේකම් මේ රුසියාව ගත්ත පියවර ඒකට ප්‍රශංසා කළා තියෙනවා හොඳ දෙයක් හැටියට.
බොහොම ස්තුතියි අමල්. මේ සතිය පුරාම ලෝකයේ විශේෂිත සිදුවීම් කිහිපය පිළිබඳව ඇතුළත තොරතුරු හෙළිදරව් කරන්නට SBS සිංහල සේවය සමග සම්බන්ධ වීම පිළිබඳව අපි යලිත් මේ ලොව වටා විදෙස් විත්ති සමාලෝචනයෙන් හමුවෙමු ලබන සතියේ සිකුරාදා. ආයිබෝවන්.
ආයිබෝවන් දිරුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.